ඌවේගුරු ගෙදර ගුවන්විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේවිතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුව පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම කියලා දෙන්න. අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බොරලන්ද හේන්නාරංගල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරු පියාණන්.
හොඳයි ආදරණීය දුවේ පුතේ, අදත් අපි විද්‍යාව පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දරු දැරිය සමගයි. දුවේ පුතේ, ඔබේ විද්‍යා විෂයනිර්දේශය තුළ දෙවන පෙළ පොතේ දෙවනි අච්චු පොතේ පළවෙනි ඒකකයේ වෙන තාපය කියන ඒකක කොටස තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, මේ පාඩම අපි කරගෙන යන අතරතුරේදී ඔබෙන් ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඒ සඳහා පිළිතුරු දෙන්න, ප්‍රතිචාර දක්වන්න WhatsApp හෝ කෙටි පණිවිඩ කියන ඕනෑම ක්‍රමවේදයක් භාවිත කරලා අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එහෙමනම් අංකය ලියා ගන්නකෝ. 0.75.46.28.31 0.75.46.28.31 කියන දුරකථන අංකයට WhatsApp හෝ කෙටි පණිවිඩයක් හෝ මගින් මේ අපිට මේ පාඩමේ තියෙන සමහර මම ඔබට යොමු කරන ගැටලු වලට පිළිතුරු යොමු කරන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ, මෙම ඒකකයේදී ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා භෞතික විද්‍යාව හා සම්බන්ධ ඒකක කොටසක්. ආදරණීය දුවේ පුතේ, සාමාන්‍ය පෙළ විෂයනිර්දේශයේදී භෞතික විද්‍යාව විෂයනිර්දේශයේ තියෙන මේ භෞතික විද්‍යා පාඩම් වලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒක නිසා මේ තාපය කියන ඒකකයත් ඔබ මනවින් අධ්‍යයනය කරලා මනවින් ග්‍රහණය කරගත යුතු ඒක කොටසක් බව මතක තබා ගන්න. තාපය කියන දේ ගැන ගත්තොත් ඔබ දන්නවා තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය අපි මනින්නේ ජූල් කියන එකකේ ඉන්නේ. එතකොට ආදරණීය දුවේ පුතේ, කිසියම් වස්තු දෙකක් අතර, අපි මෙහෙම හිතමුකෝ, උණුසුම් වස්තුවක් සහ සිසිල් වස්තුවක්, එහෙම නැත්නම් පදාර්ථයක් තියෙන අවස්ථාවක් සලකමු. උණුසුම් ස්ථානයක සිට පිට වී යන එක්තරා ශක්තියාකාරයක් තමයි මේ තාප ශක්තිය කියලා අපි හඳුන්වන්නේ. ඔබ දන්නවා ශක්තියට ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. අවකාශය තුල ඉඩක් ගන්නෙ නැහැ, ඒ වගේම ස්කන්ධයකුත් නැහැ. ඒතර මේ තාප ශක්තිය කියන කොටසේදී ඔබ දන්නවා ඇති, මේ තාපය කියන ශක්තියට පදාර්ථවල විවිධ වෙනස්කම් සිදු කරන්න පුළුවන්. දැන් එකක් තමයි ඔබ දන්නවා තාපය ලබා දීමෙන් කිසියම් වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවන්න පුළුවන්. කිසියම් වස්තුවකින් තාපය ඉවත් වී ගියොත් උෂ්ණත්වය අඩු වෙනවා. ඒතර උෂ්ණත්වය අඩු වෙන්නත් පුළුවන්, උෂ්ණත්වය වැඩි කරන්නත් පුළුවන් මේ තාපයට. තාපය ලබා දුනොත් උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය පිට වී ගියොත් උෂ්ණත්වය අඩු වී යනවා. ඊළඟ දේ තමයි අවස්ථා විපර්යාස ඇති කරන්න පුළුවන්. පදාර්ථවල පවතින භෞතික අවස්ථාව විපර්යාසයට ලක් කරන්න පුළුවන් මේ තාපය කියන ශක්තිය ආකාරයට. උදාහරණයක් විදිහට ඝන ද්‍රව බවට පත් කළ හැකි තාපයට. ඔබ දන්නවා හොඳින්ම අයිස් කැටයකට තාපය ලබා දුන් විට ද්‍රව බවට පත් වෙනවා. ඉටි කැබැල්ලකට තාපය ලබා දුන් විට ද්‍රව බවට පත් වෙනවා. ජලය ද්‍රව ජලයට තාපය ලබා දුන් විට ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ සෑම අවස්ථාවකදීම වෙන්නේ පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව වෙනස් වීම. එමනම් අවස්ථා විපර්යාසය කියන එක සිදු කරන්න පුළුවන් මේ තාප ශක්තියට. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා ඇති පොඩි පන්තිවලත් අපි ඉගෙනගෙන තියෙනවා තාපය කියන ශක්තියාකාරය යොදාගෙන පදාර්ථවල පරිමාව වැඩි කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රසාරණය කරන්න පුළුවන්. ඔබ දන්නවා ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා තාපය හමුවේ, ද්‍රව ප්‍රසාරණය වෙනවා, ඒ වගේම වායු ප්‍රසාරණය වෙනවා. එතකොට දුවේ පුතේ, මේ විවිධ මේ දේවල් අපි මේ තාපය යොදාගෙන මේ සිදු කරන ප්‍රධාන වෙනස්කම් අපිට පුළුවන් එදිනදා ජීවිතයේදී විවිධ කටයුතු සඳහා යොදා ගන්න. ඉතින් අපි මේ පාඩම සාකච්ඡා කරගෙන යන අතරතුරේදී අපි ඒ ගැන තවදුරටත් පැහැදිලි කරගමු. හොඳයි. දැන් ඔබට පැහැදිලි වෙනවානේ තාපය කියන ශක්තියාකාරයට පුළුවන් පදාර්ථ තුල විවිධ වෙනස්කම් සිදු කරන්න. අපි ඒ යටතේ මුලින්ම සාකච්ඡා කරමුකෝ මේ උෂ්ණත්වයේ ඉහළ යාම ගැන. අපි ඊට කලින් උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා දුවේ පුතේ, දැන් ඔබ දන්නවා පදාර්ථ සෑදී ඇත්තේ අංශු වලින්. එමත් නැත්නම් පරමාණු, අණු කියන ඒවා එන්නේ. එතකොට මේ පදාර්ථවල තියෙන මේ අංශු නිසලව තියෙන ඒවා නෙවෙයි. ඒවා කිසියම් ආකාරයකට කම්පණය වෙමින් තමයි පවතින්නේ. චලනය වෙමින්. දැන් ඝන පදාර්ථයක නම් අංශු කම්පණය වෙවි තින්නේ, තාම ළඟින්නේ තියෙන්නේ. ද්‍රව පදාර්ථයක කිසියම් ප්‍රමාණයක් දුරට චලනය වෙන්න පුළුවන්, එක එක අංශු මත ලිස්සා යන්නත් පුළුවන්. වායු පදාර්ථයේ අංශු නම් නිදහසේ අහඹු විදියට චලනය වීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඔබ දන්නවා තාපය ලබා දුන් විට ඒ අංශුවලට ලැබෙන ශක්ති ප්‍රමාණයත් වැඩි. එතන අංශුවලට ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි වුනහම ඒ අංශුවල චාලක ශක්ති ප්‍රමාණය ඉහළ යනවා. ආදරණීය දුවේ පුතේ, උෂ්ණත්වය කියලා කියන්නේ කිසියම් පදාර්ථයක අංශුවල පවතින මධ්‍යන්නේ චාලක ශක්ති ප්‍රමාණය පිළිබඳ මිනුමක් විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙමනම් උෂ්ණත්වය යනු කිසියම් පදාර්ථයක අංශුවල පවතින මධ්‍යන්නේ චාලක ශක්ති ප්‍රමාණය පිළිබඳ මිනුමක්. දැන් ඔබ දන්නවනේ රත් වූ දෙයක අපි අත තිබ්බොත් අපේ අතට රස්නයක් දැනෙනවා. එතකොට ඒ තියෙන රස්නේ ප්‍රමාණය අපිට සාමාන්‍යයෙන් දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබට උණු වතුර ටිකක් පානය කරනකොට ඒ උණු වතුර සහිත බඳුරන්ට අපිට අත තිබ්බට පස්සේ ඒ අතට දැනෙන උණුසුම් ප්‍රමාණය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේක අපිට බොන්න පුළුවන්ද, එහෙමත් නැත්නම් මේක තවත් නිවන්න අවශ්‍යද කියන එක. එතකොට සාමාන්‍යයෙන් අතින් ස්පර්ශ කරලා දැනෙන උෂ්ණත්වය අපිට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණාට ඒක ඊටම නිවැරදි අගයක් නෙවෙයිනේ. ඒක නිසා ඒ සංඛ්‍යාත්මක අගයක් ලෙස මැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ උෂ්ණත්වයේ කියන මිනුම, මේ තාපමිතික මිනුම මැනීම සඳහා අපි විවිධ උපකරණ භාවිත කරනවා. ප්‍රධාන වශයෙන්ම යොදා ගන්න දෙයක් තමයි උෂ්ණත්ව මානය. දැන් උෂ්ණත්ව මාන ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැන් ඔබ දන්නවා උෂ්ණත්ව මාන පිළිබඳව දැන් මේ දිනවල දැන් පවතින වසංගත තත්ත්වය හමුවේ පවා සමහර ආයතනවල විවිධ උෂ්ණත්ව මාන වලින් අපේ ශාරීරික උෂ්ණත්වය මනිනවා ඔබ දැක ඇති. දුවේ පුතේ, උෂ්ණත්ව මාන පිළිබඳ අතීතය ගැන සාකච්ඡා කරනකොට ලෝ පළමු උෂ්ණත්ව මානය නිර්මාණය කරන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ගැලීලියෝ ගැලීලී කියන විද්‍යාඥයා විසින්. එතකොට මේ ගැලීලියෝ ගැලීලී නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු උෂ්ණත්ව මානේ තමයි ලෝ මුල්ම උෂ්ණත්වමානය. නමුත් එහි තිබුණු විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කරලා දැන් වර්තමානයේ විවිධ උෂ්ණත්වමාන නිර්මාණය කරලා තියෙනවා. ඔබ දන්නවා ඒ අතරින් විද්‍යාගාරයේ ඔබ භාවිත කරනවා වීදුරු රසදිය උෂ්ණත්වමානය, ඒ වගේම වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය, ඒ වගේම සංඛ්‍යාංක උෂ්ණත්වමානය. සංඛ්‍යාංක උෂ්ණත්වමානය කියලා කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික උෂ්ණත්වමානයට ඔබ දැක ඇති. ඒ වගේම ඔය අතර තවත් තියෙන වෛද්‍ය උෂ්ණත්වමාන, වෛද්‍යවරු භාවිත කරන්නේ ශරීර උෂ්ණත්වය මැනීම සඳහා. හොඳයි. දැන් වීදුරු රසදිය උෂ්ණත්වමානය ගැන සාකච්ඡා කරනකොට රසදිය අඩංගු බල්බයකට සිහින් කේශික සිදුරක් සම්බන්ධ කරලා තමයි මේ රසදිය වීදුරු උෂ්ණත්වමානය නිර්මාණය කළ තියෙන්නේ. උෂ්ණත්වය අණුව රසදිය ප්‍රසාරණය වෙනවා. එතකොට රසදිය ප්‍රසාරණය වෙනකොට ඒ ප්‍රසාරණය වෙන ප්‍රමාණය අපිට උෂ්ණත්ව පරිමාණයකින් මැනගන්න පුළුවන්. එතකොට මේ රසදිය ප්‍රසාරණ මූලධර්මය තමයි මෙතනදී අපි යොදාගෙන තියෙන්නේ. එතකොට අදරණීය දුවේපුතේ, ඒ වගේම රසදිය උෂ්ණත්වමානයක් සඳහා දැන් ඔබ දැක ඇති රසදිය කියන දේ ගොඩක් වෙලාවට අපි යොදා ගන්නවා ඒ උෂ්ණත්වමානවල. එතකොට ඇත්තටම ඇයි මේ රසදිය අපි මේක සඳහා යොදාගන්නේ? දැන් පළවෙනි දේ තමයි රසදියේ ප්‍රසාරණය පොළොල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරීව පවතිනවා. පොළොල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරීව පවතිනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රසාරණයක් සිදු වෙනවා. ඒ වගේම හොඳින් තාපය සන්නයනය කරනවා. ඒ වගේම තමයි රසදිය ද්‍රවයක් ලෙස පැවතීම පොළොල් උෂ්ණත්ව පරාසයක් තුළ පවතිනවා. ඒ කියන්නේ පොළොල් උෂ්ණත්ව පරාසයක් තුළ රසදිය ද්‍රවයක් ලෙස පවතිනවා. ඉතින් ඔය කියන දේවල් නිසා තමයි මේ රසදිය මේ සඳහා යොදාගන්නේ. නමුත් දැන් වර්තමානයේ වෙන විට නම් රසදිය කියලා කියන්නේ භාවිතෙන් ඉවත දමන ලෝහයක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ භාවිතයේ ගොඩාක්ම අඩු කරනවා. විවිධ රටවල රසදිය ඒ රටවල භාවිතයේ තුරන් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ඒක නිසා දැන් උෂ්ණත්වමාන සඳහා රසදිය යොදා ගැනීම ඉතාම අඩු වෙලා තියෙනවා. ඒතර ආදරණීය දුවේ පුතේ, ඊළඟට අපි කතා කරන්න යන්නේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන. දැන් වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගත්තම එහි රසදිය වෙනුවට මධ්‍යසාර කඳක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒතර මධ්‍යසාර අවර්ණ නිසා ඒ සඳහා වර්ණකයකුත් යොදාගෙන තියෙනවා. රතු හෝ නිල් හෝ ඒ වගේ වර්ණකයක් යොදාගෙන අපිට ඒ හොඳින් නිරීක්ෂණය කිරීමේ පහසුව සඳහා යොදාගෙන තියෙනවා. බොහෝ වෙලාවට මධ්‍යසාර උෂ්ණත්වමානයක් යොදාගන්නේ ඉතා අඩු උෂ්ණත්ව මැනීම සඳහා. බිඳුවට සෙල්සියස් අංශක බිඳුවට වඩා ඉතා අඩු උෂ්ණත්ව මැනීම සඳහා මේ වඩාත්ම යෝග්‍යයි. ඒට හේතුව එතිල් මධ්‍යසාර, එහෙමත් නැත්නම් මේ එතනෝල් කියන සංයෝගයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක -115ක් තරම් අඩු වගයක් වීම. ඊළඟට අපි බලමු සංඛ්‍යාංක උෂ්ණත්වමානය. දැන් සංඛ්‍යාංක උෂ්ණත්වමාන වර්තමානයේ නම් බහුලව යොදා ගන්නවා ඒ ද්‍රව උෂ්ණත්වමාන වලට වඩා මේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන භාවිතයේ වඩාත්ම පහසු වෙලා තියෙනවා. මොකද ඒට හේතුව ඩිජිටල් ක්‍රමයකින් ඉලක්කමෙන්ම අපිට මේ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව එහි අගය අපිට දැනගන්න පුළුවන්. ඉතින් මෙතනදී උෂ්ණත්වයේ මත රඳාපවතින විද්‍යුත් ගුණ තියෙනවනේ. ප්‍රතිරෝධය වගේ ප්‍රතිරෝධය වෙනස් වෙනකොට ධාරාවත් වෙනස් වෙනවනේ, විදුලි ධාරාව. අන්න ඒ කියන ගුණාංගය භාවිත කළා තමයි මෙහිදී උෂ්ණත්වය අපි සංඛ්‍යාත්මකව මැනගන්නේ. ආදරණීය දුවේපුතේ, මේ සෑම උපකරණයකම උෂ්ණත්වය මැනීමේදී අපි උෂ්ණත්ව පරිමාණ යොදා ගන්නවා. දැන් උෂ්ණත්ව පරිමාණ ගැන සාකච්ඡා කරනකොට විවිධ උෂ්ණත්ව පරිමාණ තියෙනවා. ඔබ දන්නවා ඇති සමහර රටවල භාවිත කරනවා ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය, සෙල්සියස් උෂ්ණත්ව පරිමාණය සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය. දැන් ඔය වගේ උෂ්ණත්ව පරිමාණ විවිධ ක්‍රම භාවිත කරනවා ලෝකේ. දැන් අපි මුලින්ම බලමුකෝ මේ ෆැරන්හයිට් උෂ්ණත්වමානය, මේ උෂ්ණත්ව පරිමාණය කියන්නේ මොකක්ද කියලා. මේ උෂ්ණත්ව පරිමාණය හඳුන්ලා දුන්නේ ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා විසින්. ඔහු මේ උෂ්ණත්ව පරිමාණය නිපදවනකොට ඔහු යොදාගත්ත කිසියම් අචල ලක්ෂ්‍ය දෙකක්. අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ දුවේ පුතේ උෂ්ණත්වයේ වෙනස් නොවන අගයන් දෙකක්. එකක් පහළ අචල ලක්ෂ්‍ය, අනිත් එක ඉහළ අචල ලක්ෂ්‍ය. දුවේ පුතේ මේ අචල ලක්ෂ්‍ය තෝරා ගැනීමේදී සාමාන්‍ය වායුගෝල පීඩනයේදී අයිස් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය පහළ අචල ලක්ෂ්‍ය විදිහටත්, සාමාන්‍ය වායුගෝල පීඩනයේදී ජලය වාෂ්ප බවට පත්වෙන, නැත්නම් ජලයේ තාපාංකය ඉහළ අචල ලක්ෂ්‍ය විදිහටත් තමයි යොදාගන්නේ. එතකොට මේ ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා යොදාගත්ත තමාගේ උෂ්ණත්ව පරිමාණය සඳහා පහළ අචල ලක්ෂ්‍ය විදිහට ජලය, ජලයේ ද්‍රවාංකය, එහෙමත් නැත්නම් අයිස් ද්‍රව බවට පත්වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 32 විදිහට, ඊළඟ ඉහළ අචල ලක්ෂ්‍ය විදිහට සාමාන්‍ය වායුගෝල පීඩනයේදී ජලයේ තාපාංකය, එහෙමත් නැත්නම් ජලය වාෂ්ප බවට පත්වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 212 ලෙස. එතකොට පහළ අචල ලක්ෂ්‍ය විදිහට ෆැරන්හයිට් 32ත්, ඉහළ අචල ලක්ෂ්‍ය විදිහට ෆැරන්හයිට් 212ත් කියන අගයන් දෙක අරගෙන ඒ අතර පරාසය සමාන කොටස් 180කට බෙදීමෙන් තමයි මේ උෂ්ණත්ව පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට 32ත් 212ත් අතර පරාසය සමාන කොටස් 180කට බෙදීමෙන් තමයි මේ ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ, ඊළඟට අපි බලමු මේ සෙල්සියස් පරිමාණය ගැන. සෙල්සියස් පරිමාණය නිර්මාණය කරන්නේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා විසින්. මේ විද්‍යාඥයා යොදාගත්ත අර කලින් කිව්වා වගේම අචල ලක්ෂ්‍ය දෙකක්. එතකොට මේ විද්‍යාඥයාට අනුරූපව යොදාගත්තේ පහළ අචල ලක්ෂ්‍යයේ විදිහට ජලයේහි ද්‍රවාංකය, එහෙමත් නැත්නම් අයිස් ද්‍රවවන උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව විදිහටත්, ඒ වගේම ඉහළ අචල ලක්ෂ්‍යයේ විදිහට ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100 ලෙසත් යොදාගෙන ඒ අතර පරාසය සමාන කොටස් 100කට බෙදීමෙන් තමයි මේ සෙල්සියස් පරිමාණය කියන එක නිර්මාණය කරන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති, දැන් ෆැරන්හයිට් පරිමාණය සෙල්සියස් පරිමාණය අතර වෙනස තමයි ෆැරන්හයිට් පරිමාණයේදී සමාන කොටස් 180කට බෙදිලා තිනවා, සෙල්සියස් පරිමාණයේ සමාන කොටස් 100කට බෙදිලා තියෙනවා. එතකොට දුවේ පුතේ තවත් වෙනසක් තියෙනවා. සෙල්සියස් මේ යගේ පටන් ගත්තේ බිඳුවේ සිට ඉහළට යන විදිහට, ෆැරන්හයිට් මේ යගේ යොදාගත්තේ 32 සිට ඉහළට යන විදිහට. දැන් මේ කතා කරපු උෂ්ණත්ව පරිමාණ දෙකම ජලය කියන දෙයට සාපේක්ෂව තමයි උෂ්ණත්වය වැනීම සිදු කරන්නේ. එතකොට වායුගෝල පීඩනය අනුව ඒ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ජලයේ ද්‍රවාංකයේ තාපාංකය කියන එක වායුගෝල පීඩනය අනුව වෙනස් වෙනවා. දැන් මේගොල්ලෝ මේ සෙල්සියස් සහ ෆැරන්හයිට් කියන මේ දෙන්න මේ අගයන් යොදා ගන්නකොට සාමාන්‍ය වායුගෝල පීඩනයට අනුවනේ යොදාගත්තේ. නමුත් වායුගෝල පීඩනය වෙනස් වෙනකොට මේ අගයන් අගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා විද්‍යාඥයෝ කල්පනා කරා මේ සඳහා වෙනත් ක්‍රමයක් යොදා ගැනීම සුදුසුයි කියලා. ඒ අනුව මේ කෙල්වින් සාමිවරයා කියන විද්‍යාඥයා මෙන්න මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා. දැන් ඔබට මතකයිනේ මම මුලින්ම කිව්වා උෂ්ණත්වය කියන්නේ කිසියම් පදාර්ථයක අංශුවල පවතින මධ්‍යන චාලක ශක්ති ප්‍රමාණය පිළිබඳ මිනුමක් කියලා. දැන් ද්‍රව්‍යයක උෂ්ණත්වය එන්නේන අඩු වෙනකොට චාලක ශක්තියත් අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය අඩු කරන්න චාලක ශක්තියත් අඩු වෙලා ගිහිල්ලා ඔබට තේරෙනවා ඇති කිසියම් අවස්ථාවකදී මේ අංශුවල චාලක ශක්තිය බිඳුව, එහෙමත් නැත්නම් මේ අංශු නිශ්චල වෙන අවස්ථාවක් එන්න ඕනේ. උෂ්ණත්වය අඩු වෙද්දී චාලක ශක්තියත් අඩු වෙනවා නම්. එහෙමනම් කිසියම් පදාර්ථයක පැවතිය හැකි අවම උෂ්ණත්වයක් තියෙනවා එහෙමනම්. කෙල්වින් සාමිවරයා කියනවා ඒ උෂ්ණත්වය කෙල්වින් බිඳුව බව. කිසියම් පදාර්ථයක පැවතිය හැකි, ඕනෑම පදාර්ථයක පැවතිය හැකි අවම උෂ්ණත්වය කෙල්වින් බිඳුවල බව. එතකොට මේ අගය ඕනෑම පදාර්ථයක් සඳහා පොදු අගයක් නිසා නිරපේක්ෂ අගයක් ලෙස අපිට පැහැදිලි කරන්න පුළුවන්. එම නිසා මේ අගය නිරපේක්ෂ ශූන්‍ය ලෙස හඳුන්වනවා. එතකොට කෙල්වින් බිඳුව තමයි අපි නිරපේක්ෂ ශූන්‍ය ලෙස හඳුන්වන්නේ. ඕනෑම පදාර්ථයක පැවතිය හැකි අවම උෂ්ණත්වය එයයි. එතකොට මේ අගය සෙල්සියස් වලින් බැලුවොත් එහෙම ඇත්තටම සෙල්සියස් -273.15ක් පමණ වෙනවා. සෙල්සියස් වලින් ගත්තොත් අපි -273.15ක් පමණ වෙනවා. ඉතින් අපි මේක ආසන්න වශයෙන් ආසන්න පූර්ණ සංඛ්‍යාවට අපි ගත්තොත් 273ක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙල්වින් බිඳුව සමාන වෙන්නේ සෙල්සියස් අංශක -273ට. දැන් මේ කෙල්වින් සාමීවරය මේ කෙල්වින් පරිමාණය නිර්මාණය කරනකොට ඔහු නිර්මාණය කරේ කෙල්වින් පරිමාණයේ වෙනස සෙල්සියස් පරිමාණයේ වෙනසට සමාන වෙන විදිහට. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් අංශක -273 වගේම කෙල්වින් 10 කියන්නේ පුතේ ඒකක 10ක් ගියානේ. එතකොට සෙල්සියස් පරිමාණෙත් යන්නේ ඒකක 10ක්ම තමයි. එතකොට සෙල්සියස් වලට එනවා කීයද? -273ක්. -273ක් විදිහට අපිට ගන්න පුළුවන්. කෙල්වින් 10 කියන එක. එතකොට ඔය විදිහට කෙල්වින් 100ක් කියලා කියන්නේ සෙල්සියස් පරිමාණෙන් -173ක්. 273ෙන් තව 100ක් එකතු කරනවා. -273ට තව 100ක් එකතු කරනවා. එතකොට කෙල්වින් පරිමාණය ඒකක 100, සෙල්සියස් පරිමාණය ඒකක 100ට සමාන වෙන විදිහට තමයි මේ පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. එතකොට සෙල්සියස් පරිමාණය කොටස් 100ක් කෙල්වින් පරිමාණය කොටස් 100කට සමානයි. ඒ කියන්නේ සෙල්සියස් පරිමාණය කොටස් 1ක් කෙල්වින් පරිමාණය කොටස් 1කට සමානයි. හොඳයි. දැන් අපිට සමහර අවස්ථාවල මුහුණ දෙන්න ලැබෙනවා මේ සෙල්සියස් පරිමාණය කෙල්වින් වලින් හරවන්නත් ඒ වගේම කෙල්වින් පරිමාණය සෙල්සියස් වලට හරවන්නත් විවිධ අවස්ථාවල අපිට අවශ්‍ය වෙනවා. හොඳයි. මෙන්න මෙහෙම මතක තියාගන්න. දැන් අපිට කෙල්වින් අගය සෙවීමට සිදු වුවහොත් සෙල්සියස් පරිමාණය අපිට දීලා කෙල්වින් පරිමාණය සෙවීමට සිදු වුවහොත් අපිට කරන්න තියෙන්නේ ඒ සෙල්සියස් අගයට තවත් 273ක් එකතු කිරීමයි. කෙල්වින් පරිමාණය හොයාගන්නේ සෙල්සියස් පරිමාණයට තවත් 273ක් එකතු කිරීමෙන්. ඒ කියන්නේ දැන් සෙල්සියස් 100ක් කෙල්වින් වලින් අපිට හොයන්න වුණොත් සෙල්සියස් 100ක් කියලා කියන්නේ කෙල්වින් වලින් ඒතර 100ට තවත් 273ක් එකතු කරන්න ඕනේ. එතකොට 373යි. ඒ වගේම කෙල්වින් පරිමාණයෙන් දුන්න අගයක් සෙල්සියස් බවට හරවන්න නම් තවත් 273ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ කෙල්වින් 273ක් සෙල්සියස් කීයද කියලා හොයන්න කියලා. එතකොට කෙල්වින් 273ෙන් තවත් 273ක් අඩු කරපුවම බිඳුවයි. ඒ කියන්නේ කෙල්වින් 273ක් කියලා කියන්නේ සෙල්සියස් බිඳුවකට. එහෙනම් දැන් ඔබට පැහැදිලි සෙල්සියස් පරිමාණය කෙල්වින් පරිමාණය බවට පරිවර්තනය කිරීමට තවත් 273ක් එකතු කළ යුතුයි. කෙල්වින් පරිමාණය සෙල්සියස් පරිමාණය බවට පරිවර්තනය කිරීම සඳහා එමාගෙන් 273ක් අඩු කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. දැන් මම ඉස්සෙල්ලාම මේ වැඩසටහන ආරම්භයේදීම ඔබට කිව්වා ඔබට ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. ඒවට අපි පිළිතුරු ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. 0.75, 0.46, 28, 31 කියන දුරකථන අංකයට WhatsApp හෝ එහෙමත් නැත්නම් කෙටි පණිවිඩයක් මගින් ඔබට මෙහි පිළිතුර අපට ලබා දිය හැකි. එහෙමනම් බලමු පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් උෂ්ණත්වය සෙල්සියස් අංශකවලින් ප්‍රකාශ කරන්න. සෙල්සියස් අංශකවලින් ප්‍රකාශ කරන්න. ඒතර සෙල්සියස් අංශක නම් අපි ඒක ලියන්නේ C අකුර ලියලා, කැපිටල් C අකුර ලියලා ඊට උඩින් පොඩි බින්දුවක් දානවා. සෙල්සියස් අංශකවලින් ප්‍රකාශ කරන්න. කෙල්වින් නම් කැපිටල් K අකුර පමණයි. කෙල්වින් නම් කැපිටල් K අකුර පමණයි. පහත සඳහන් උෂ්ණත්වය සෙල්සියස් අංශකවලින් ප්‍රකාශ කරන්න. පළවෙනි එක කෙල්වින් 30, දෙවැනි එක කෙල්වින් 250, තුන්වෙනි කොටස කෙල්වින් 575, කෙල්වින් 30, කෙල්වින් 250 සහ කෙල්වින් 575. ඒකෙම ඊළඟ ප්‍රශ්නය, පහත සඳහන් උෂ්ණත්ව කෙල්වින් වලින් ප්‍රකාශ කරන්න. පහත සඳහන් උෂ්ණත්ව කෙල්වින් වලින් ප්‍රකාශ කරන්න. පළවෙනි එක සෙල්සියස් 30. දෙවැනි කොටස සෙල්සියස් 320. තුන්වෙනි කොටස සෙල්සියස් ඍණ 173. හොඳයි, පළවෙනි කොටස සෙල්සියස් 30, දෙවැනි කොටස සෙල්සියස් 320, තුන්වෙනි කොටස සෙල්සියස් ඍණ 173. ඊළඟ ප්‍රශ්නය, දැන් තුන්වෙනි ප්‍රශ්නය. එතකොට කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය, කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යන්නේ නම්, කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යන්නේ නම් සිදු වූ උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් කීයද? සිදු වූ උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් කීයද? හොඳයි, ඔන්න අපි මුල් කොටසේ ලබා දුන්න ප්‍රශ්න තුන. එතකොට ඔබට ඉක්මනින් මේකට පිළිතුරු හොයාගන්න පුළුවන්. එතකොට අපිට කෙටි පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන්න. හොඳයි, අපි ඊළඟට සාකච්ඡා කරමු මේ තාපය නිසා පදාර්ථවල පවතින වෙනස්කම්, සිදුවන වෙනස්කම් ගැන. අපි කතා කරනකොට අපි මුලින්ම කතා කරේ උෂ්ණත්වය ගැන. ඔබ දන්නවා පදාර්ථයකට තාපය සපයනකොට ඒ පදාර්ථයේ උෂ්ණත්වය ඉහළ යනවා. නමුත් ඔබ දැක ඇති, මම පොඩි උදාහරණයක් කියන්නම්. කුඩා ජලබඳුනක් සහ විශාල ජලබඳුනක්, අපි හිතමුකෝ කිලෝග්‍රෑම් එකක ජලබඳුනක් සහ ජලයේ කිලෝග්‍රෑම් එකක් සහ ජලයේ කිලෝග්‍රෑම් පහක් සමාන හිරු එළියක් වැටෙන ස්ථානයක අපි විවෘත ස්ථානයක තබනවා. අපි මුලින්ම සිදු කරන්න ඕනේ මෙහි ආරම්භක උෂ්ණත්වය මැනීම සිදු කරනවා. අපි හිතමුකෝ මේ දෙකේම ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා. සමාන කාලයක් අපි හිරු එළිය වැටෙන තැනක මේ භාජන දෙකම තියලා අපි අවසන් උපරිම උෂ්ණත්වයේ මැන්නොත් ජලයේ කිලෝග්‍රෑම් එකක් තියෙන බඳුනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් පමණ ඉහළ ගොස් ඇති බවත්, කිලෝග්‍රෑම් 5ක් ඇති ජල බඳුනේ ඊට වඩා අඩු වගයක් සටහන් වන බවත් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ජලය අඩුවෙන් තියෙනකොට ඉක්මනින් උෂ්ණත්වය ඉහළ යනවා, ජලය වැඩිපුර තියෙනකොට උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙන්නේ සෙමින්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපිට පැහැදිලි වෙනවා පදාර්ථයක ප්‍රමාණය අනුව එහි උෂ්ණත්වය ඉහළ යාම වෙනස් වෙනවා. ඒට හේතුව පදාර්ථයේ පවතින ප්‍රමාණය අනුව, ඒ කියන්නේ ස්කන්ධය අනුව, ඒ පදාර්ථයට උරාගත හැකි උරාගන්නා තාප ශක්ති ප්‍රමාණය අනුව එහි ඉහළ යන උෂ්ණත්ව ප්‍රමාණය වෙනස් වෙනවා. ආදරණීය දුවේ පුතේ, මෙහිදී අපිට මේ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ මේ වස්තුවක තියෙන තාප ධාරිතාව කියන මිනුම. දැන් වස්තුවක තාප ධාරිතාව කියලා අපි හඳුන්වන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. කිසියම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. එතකොට දුවේ පුතේ, දැන් ජලය, පොල් තෙල් වගේ ද්‍රව්‍ය ගත්තොත් ඒ විවිධ ද්‍රව්‍යවල තාප ධාරිතාවන් වෙනස් වෙනවා. දැන් යකඩ වල තාප ධාරිතාව නෙමෙයි ජලයට තියෙන්නේ. මොකද ඒකක එකකින් සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න නම් ජලයට දෙන්න ඕනි තාප ප්‍රමාණය යකඩ වලට දෙන්න ඕනි තාප ප්‍රමාණය වෙනස්. පදාර්ථණුවත් වෙනස් වෙනවා. ඒ වගේම එකම පදාර්ථය ගත්තොත්, දැන් ජලය කියන දේ ගත්තොත් කිලෝග්‍රෑම් එකකට දෙන්න ඕනි තාප ප්‍රමාණයත් කිලෝග්‍රෑම් 5කට දෙන්න ඕනි තාප ප්‍රමාණයත් වෙනස් වෙනවා වැඩි. කිලෝග්‍රෑම් එකකට දෙන්න ඕනි ප්‍රමාණයට වඩා කිලෝග්‍රෑම් පහකට දෙන්න ඕනි තාප ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ආදරණීය දුවේ පුතේ මේ තාප ධාරිතාව කියන එක ස්කන්ධය අනුව වෙනස් වෙනවා. ඉතින් අපිට ද්‍රව්‍යයක තාප ධාරිතාව මනින්නත් පුළුවන්. ඒ සඳහා අපි භාවිත කරන සමීකරණයක්. ඒ තමයි C සමානයි MC කියන සමීකරණය. C සමානයි MC. C කියන්නේ තාප ප්‍රමාණය. ඒතර තාප ප්‍රමාණය ගණනය කරන්නේ M කියන්නේ ස්කන්ධය ගුණ කිරීම. ස්කන්ධය ගුණ කරන්න ඕනේ C කියලා කියන්නේ සිම්පල් C කියලා කියන්නේ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව. ඒතොර මේ විශිෂ්ට තාප ධාරිතාව කියන එක අර ස්කන්ධය අනුව වෙනස් නොවන කිසියම් පදාර්ථයක් සඳහා නියත අගයක් විදියට අපි අර්ථ දක්වනවා. දැන් විශිෂ්ට තාප ධාරිතාව කියලා හඳුන්වන්නේ එතකොට ස්කන්ධය අනුව වෙනස් නොවන දෙයක්. දැන් තාප ධාරිතාව ස්කන්ධය අනුව වෙනස් වෙනවා. ඒතොර විශිෂ්ට තාප ධාරිතාව කියලා කියන්නේ කිසියම් වස්තුවක ඒකක ස්කන්ධයක, ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක කිසියම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වයේ ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියන්නේ අර ස්කන්ධය ගන්න ඒකක ස්කන්ධයක් ගත්තොත් අපි ඒක ගන්නෙ විශිෂ්ට තාප ධාරිතාව විදිහට. ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි හඳුන්වනවා ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව විදිහට. ඒතර දුවේ පුතේ තාප ධාරිතාව කියන එකේදී අපි ස්කන්ධය සැලකුවේ නැහැ. ඒතර ස්කන්ධය අනුව එක වෙනස් වෙනවා. විශිෂ්ට තාප ධාරිතාව කියන එක මිනුම ස්කන්ධය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් තාප ධාරිතාව කියන මිනුම ගත්තම මේ මැනීම සඳහා කෙල්විනයට ජූල් කියන එකකේ යොදා ගන්න පුළුවන්. විශිෂ්ට තාප ධාරිතාව මැනීමේදී කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් කියන ඒකකයේ අපිට යොදා ගන්න පුළුවන්. ඔබ පෙළපොත පිළිබඳව හොඳ අවධානයක් යොමු කළොත් ඔබට මේ ඒකක පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. හොඳයි. කිසියම් අවස්ථාවකදී අපි හිතමුකෝ අපිට කිසියම් පදාර්ථයක් විසින් උරාගත් තාප ප්‍රමාණය ගණනය කරන්න සිද්ධ වුණා කියලා. මේ ගණනය කිරීම අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී නිතර හමු වෙනවා. ඒ සඳහා ඔබ යොදාගත යුත්තේ Q සමානයි MC θ කියන සමීකරණය. ඔබ පෙළ පොතේ බැලුවොත් මේ සමීකරණය තියෙනවා Q සමානයි MC θ. එතකොට Q කියලා කියන්නේ අපි තාප ප්‍රමාණය, C කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව, M කියලා කියන්නේ ස්කන්ධය, ඒ වගේම θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස θ යන උෂ්ණත්ව වෙනස. උෂ්ණත්වයේ නොවේ උෂ්ණත්ව වෙනසයි. Q තාප ප්‍රමාණය, M ස්කන්ධය, C විශිෂ්ට තාප ධාරිතාව සහ θ යන උෂ්ණත්ව වෙනස. ඒතර ඔබට ස්කන්ධයත් විශිෂ්ට තාප ධාරිතාවත් උෂ්ණත්ව වෙනසත් ගුණ කිරීමෙන් එහිදී උරාගත් හෝ පිටකල තාප ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. හොඳයි. මම ඔබට ගැටලුවක් යොමු කරනවා. මෙන්න පළවෙනි එක ඔබට ලියා ගන්න පුළුවන්. ජලය කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය, ජලය කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. ජලය කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. ඔබට මෙහිදී තවත් දත්තයක් ලැබෙනවා. වරහන් ඇතුළේ අපිට ලියා ගන්න පුළුවන් ජලයේ විශිෂ්ට තාප ධාරිතාව, ජලයේ විශිෂ්ට තාප ධාරිතාව කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් 4200යි. කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් 4200යි. හොඳයි. ඔන්න ඊළඟ ගැටලුව. ග්‍රෑම් 600ක ස්කන්ධයක් ඇති, ග්‍රෑම් 600ක ස්කන්ධයක් ඇති ඇලුමිනියම් බඳුනක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. ග්‍රෑම් 600ක ස්කන්ධයක් ඇති ඇලුමිනියම් බඳුනක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. එතන එතනදිත් අපිට ඔබට දත්තයක් ලබා දෙන්න පුළුවන්. ඇලුමිනියම් වල විශිෂ්ට තාප ධාරිතාව කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් 900යි. හොඳයි, ඔබට පුළුවන් ඔය ගැටලු සඳහා පිළිතුරු අප වෙත යොමු කරන්න. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ තාපේ ලබා දීම නිසා පදාර්ථයක සිදුවන තවත් වෙනස්කමක් ගැන. ඒ තමයි අවස්ථා විපර්යාසය. කිසියම් පදාර්ථයක පවතින භෞතික අවස්ථාව තාපය හමුවේ විපර්යාසයට ලක් වෙනවා නම් අපි එය අවස්ථා විපර්යාසය ලෙස හඳුන්වනවා. දුවේ පුතේ, දැන් මේ අවස්ථා විපර්යාස කීපයක් තියෙනවා. දැන් ඝනයක් ද්‍රව බවට පත්වීමට අපි කියනවා විලයනය කියලා. ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය නමින් හඳුන්වනවා. ද්‍රවයක් වායු බවට පත්වීම වාෂ්පීකරණය නමින් හඳුන්වනවා. ද්‍රවයක් වායු බවට පත්වීම වාෂ්පීකරණයයි. ඒ වගේම දැන් අපි මුලින්ම කිව්වේ ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය. ඒ වගේම ද්‍රවයක් ඝන බවට පත්වෙන්නත් පුළුවන්නේ. ද්‍රවයක් ඝන බවට පත්වීම හිමායනය. ඒ වගේම ද්‍රවයේ වාෂ්ප වීම වාෂ්පීකරණය. ඒ වගේම වාෂ්පය නැවත ද්‍රව වෙන්න පුළුවන්නේ. වාෂ්පය සිසිල් කරාම ද්‍රව වෙනවා. එතකොට ඒ අවස්ථාවට අපි කියනවා ඝනීභවනය. ඒ වගේම සමහර ද්‍රව්‍ය තියෙනවා, දැන් උදාහරණයක් විදිහට අයඩින් වගේ දෙයක් ගත්තොත් අයඩින් රත් කරනකොට දැන් අපි අපේක්ෂා කරන්නේ දැන් ඉටිනම් රත් කරනකොට ද්‍රව බවට පත් වෙනවනේ. ඊට පසුවනේ වාෂ්ප වෙන්නේ. නමුත් අයඩින් වගේ කැට ස්ඵටික අපි අරගෙන විද්‍යාගාරයේදී රත් කරොත් එහෙම මේ අයඩින් ස්ඵටික රත් කරන විට ද්‍රව නොවි කෙලින්ම වායු බවට පත් වෙනවා. අන්න ඔය අවස්ථාවට අපි කියනවා ඌර්ධ්ව පාතනය කියලා. එතකොට කිසියම් ඝන ද්‍රව්‍යයක් විත තාපයේ සැපීමේදී ද්‍රව නොවි කෙලින්ම වායු බවට පත්වීමට අපි කියන්නේ ඌර්ධ්ව පාතනය කියලා. මේ විවිධ අවස්ථා විපර්යාසයේ සිදුවෙන කිසියම් නියත උෂ්ණත්වයක් තියෙනවා. එකේ පදාර්ථ සඳහා මේ උෂ්ණත්වයේ කිසියම් අගයක් වෙනවා. දැන් කිසියම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ද්‍රව බවට පත්වෙන කිසියම් නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. මේ උෂ්ණත්වයට අපි ද්‍රවාංකය කියන නම යොදා ගන්නවා. ද්‍රවාංකය කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා මෙල්ටිං පොයින්ට් කියලා. ද්‍රවාංකය. ඒ වගේම කිසියම් ද්‍රවයක් නැවත ඝන බවට පත්වෙන්නත් පුළුවන්නේ. කිසියම් ද්‍රවයක් නැවත ඝන බවට පත්වීමේ උෂ්ණත්වයට අපි කියනවා හිමාංකය. නැත්තම් ෆ්‍රීසිං පොයින්ට් කියලා. කිසියම් පදාර්ථයක ද්‍රවාංකයත් හිමාංකයත් එක වගේයක්. දැන් උදාහරණයක් විදිහට ජලයේ ද්‍රවාංකයේ සෙල්සියස් බිඳුවයි, ඒ වගේම ජලයේ හිමාංකයත් සෙල්සියස් අංශක බිඳුව ලෙස ගන්න පුළුවන්. ඒ වගේම තාපාංකය. තාපාංකය කියලා කියන්නේ කිසියම් ද්‍රවයක් වාෂ්ප බවට පත්වෙන නිශ්චිත උෂ්ණත්වය. හොඳයි ආදරණීය දුවේ පුතේ, එතකොට අපි අද සාකච්ඡා කරේ මේ තාපය කියන ඒකකයේ එන මූලික විෂය කරුණු ටික. එතකොට අපිට අද ලැබිලා තියෙන කාලය මෙහින් අවසන් වෙන නිසා අපි තවත් දවසකදී මේ ඒකකයේ ඉතිරි කොටස් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බොරලන්ද හේන්නාරංගොල්ල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරුපියාණන්.
ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කර.